වීම අනිවාර්යයි. ඇහෙන්නත් ඕන, ඇහුණ දේ ගැන හිතන්නත් ඕන. හරි. අනේ බලන්න. දැන් කෑ ගහනවා ඇහෙනකොට අපි දන්නවන්නේ කපුටෙක් ඉන්නවා. ඇහුන් නැත්තම් කන ඇහෙන්නේ නැත්තම් එහෙම අපිට ඕක වෙයිද? වෙන්න බෑ. නේ? ඒකට තේරුම් ගන්න මේ ආයතන දෙක මේ මොහොතේ වැඩ කළේ නැත්තම් අපිට ඕක උපදින්නේ කපුටෙක් ඉන්නවා කියන එක. තේරුණා? මේ මොහොතේ, මේ අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි, මේ මොහොතේ වාගේ හිත කරපු දෙයි බලන්න. කෑ ගහනවා ඇහුනොත් විතරයි කපුටෙක් කෑ ගහනවා කියලා දැනගන්න. කන වැඩ කළොත් විතරයි. බැරි වෙලාවත් මෙතන විහිරි කෙනෙක් හිටියෝ එයාට ඒක හැදෙන්න විදිහ නැහැ. නේද? එහෙම තමයි හිතන්න ඕන. දැන් මේ වර්තමානයේ සිද්ධ වුණ දේ විදර්ශනා කරන්න. පච්චුප්පන්න යෝ ධම්මං තත්තදත්ත විදස්සති. හරි. ඒතර වර්තමානයේ අපිට කපුටෙක් උපන්නේ සද්දේ ඇහුණ නිසායි. හරි. අනේ බලන්න. කන වැඩ කරන්න ඕන. කන වැඩ කරන්න ඕන. ඒ ගැන හිතන්නත් ඕන. අපි හිතුවේ නැත්නම් ඒත් කපුටෙක් කියලා මතක් වෙන්නේ නැහැ. හරි. සද්දේ ඇහෙන්නත් ඕන හිතන්නත් ඕන. හරි. දැන් ඔය දෙක නොවුනොත් එහෙම කපුටට අදාළ පංච උපාදානස්කන්ධේ මේ මොහොතේ හටගන්නේ. හටගන්නේ. අන්න දැන් තේිනවා සමුදයයි ඵලයයි අතර සම්බන්ධය. සමුදය යෙදුන හින්දාමයි ඵලය. සමුදය යෙදුන්නේ නැත්තම් හටගන්නේ. ඵලය උපදින්න බෑ. උපදින්න බෑ කියන්නේ හටගෙන නැහැ කියන්නේ නිරෝධය. නිරෝධය කියන්නේ හටගෙන නැති බව. නූපදිච්ච බව. ඉපදුනොත් නිරෝධ නෙවෙයි. හරි? ඉපදුන එක නැති වෙන එක නෙවෙයි නිරෝධ. ඒක අපි දාගත්තු එක. ඉපදෙන්නේ මේ සමුදය නිසායි. සමුදය යෙදුම් නැත්නම් උපදින්න බෑ කියන එකයි නිරෝධය. ඒ ඕකට තමයි කියන්නේ මේ පටිච්ච සමුප්පන්න බව කියලා.
දැන් කියන්නේ පංච
උපාදානස්කන්ධය නහට ගැනීම කියලා නේද? අර කපුට ගැන පංච උපාදානස්කන්ධය කියලා ගත්තොත් ඒක නහට ගන්න බව නිරෝධය කියලා එහෙම හිතන්න පුළුවන්. ඔව්. එතකොට ඒ නහට ගන්න බව නිරෝධය විතරක් නෙමෙයි. දැන් මේ දකින්නේ ඒ පංච උපාදානස්කන්ධේ පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පන්න. මේ ඇතිකල්හි මේ වෙයි. මේ නැත්තම් ඔහොම වෙන්න බැහැ කියන ධර්මතාවය. එතකොට ඒ කපුටට අදාළ රූපය දැන් ඒක අපි පටිච්ච සමුප්පන්නයි කියලා මේ දකින්. මේ හේතු නිසාමයි ඕක උපදින්නේ. මේ හේතු යදුන් නැත්තම් හටගන්න බැහැ.
ඒකද එතකොට වය දන්නවන් පස්සේ
වාගය ඒ දෙකම ඔතන තියෙන්නේ. මේ ආර්ය දර්ශනයේදී දැන් මේ පටිච්ච සමුප්පන්න බව දැක්කොත්නේ ධම දැක්කා කියන්නේ. එතකොට අපි ඔය දැන් පංච උපාදානස්කන්ධේ හටගත්තා කියලා ඔන්න මුලින්ම දැක්කා. දැන් ඒකේ අපි එකින් එක බලනවා ඒකේ පටිච්ච සමුප්පන්න බව. ඒ පටිච්ච සමුප්පන්න බව බලන්න බෑ සමුදය අඳුරගත්තේ නැත්නම්. ඒ නිසා තමයි මේ සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ. ඒ සතර සතිපට්ඨානී තියෙන්නේ පටන් ගන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සී වෙන්න. තර මේ දැන් මම ඔකේ පටන් ගන්න කතා කරන්නේ රූපෙත් එක්ක. එහෙනම් ද කයෙහි සමුදය ධම්මානුපස්සී වෙනවා. දැන් මේ මොහොතේ අපිට ගත්ත උදාහරණේ කය වෙලා තියෙන කපුටා කියන රූපෙ. හරි. එතකොට ඒකේ සමුදය මොකද්ද? අන්න දැන් ආයතන පැත්තෙන් බැලුවොත් අපිට පේනවා කනයි මනසයි. ආයතන දෙකයි වැඩකලේ. ඒ රූපේ හටගන්න කන කියන ආයතනේ මනස කියන ආයතනේ සෝත ආයතනයයි මන ආයතනයයි ඔය දෙක වැඩ කළේ නැත්තම් මේක උපදින්න බෑ නේද? ඔය දැනුවත් වීමට එන්න බෑ.
ඒක තමයි කායයන් ප්‍රශ්න.
ඔව් දැන් ඒක වෙයි මේ දැන් සමුදය ධම්මානුපස්සී වෙනකොට මොකද වෙන්නේ කියලා. තර කායනුපස්සනායි බුදුරජාණන් වහන්සේ වෙන්නනේ කායේ කායනුපස්සී විරති. කොහමද සමුදය ධම්මානුපස්සී? ඒ කයෙහි සමුදය බලන්න, සමුදය ධර්මය බලන්න. මේක හටගත්තේ කොහොමද කියලා බලන්න. හරි. දැන් එහෙම බලනකොට අපිට නුවණක් එනවා ඔක පටිච්ච සමුප්පන්න. මේ සමුදේ තියෙනකන් විතරයි ඔය ඵලය. මේ සමුදේ යෙදුම් නැත්නම් නිරෝධයි. නිරෝධයි කියන්නේ නැති වුණා නෙමෙයි.
හටගත්තේ
නැහැ. තේරෙනව නේද? අන්න බලන්න. හටගත්තු දේ ගැන තමයි බලන්නේ. ඒක තමයි ඉති රූපං. දැන් අපිට බලන්න රූපයක් තියෙනවා.
අපිට කියන්නේ හටගත්තේ නැහැ කියලාද හටගන්නේ නැහැ කියලා. මේම කරොත් නැති වෙනවා කියන්නේ.
නෑ ඕක අවබෝධයක්. දැන් ඕගොල්ලෝ කරන්න තියෙන්නේ සමුදය හොයාගන්න එක. බුදුහාඳුර පෙන්නන්නේ සමුදය ධම්මානුගස්සී වෙන්නනේ. හරි.
එතකොට රූප වේදනා සංඥා කියලා දැන් කකුළු සංඥාවට එනකන් එනවා සංස්කාර විඥාන අතර වෙන්න යවන කියලා මට හිතෙනවා.
එහෙමයි. වා වාට ඕක තේරෙන්නේ නැත්තේ කලබල වෙඩි. රූපය ඉස්සෙල්ලා හොඳට ඒක ඉවර කරනකන් අරක හොයන්න එපා.
මොකද
රූපයේ කෙලස් ටික තියාගෙන අරක හෙව්වට උත්තරේ එන්නේ නැහැ.
නිරෝධය
කියන්නේ මොකද්ද?
අන්න ඒක තමයි.
නිරෝධය කියන්නේ මොකද්ද?
සංඥාව ආවට
නෑ නෑ. නිරෝධය කියන්නේ මොකද්ද? එතන
පටන් ගන්න. දැන් අපි රූපයකට අහු වෙන්නේ නැතුව ඉන්නේ. සබ්දෙට අහු වෙන්නේ නැතුව
ඉන්නේ. නෑ ඒක නෙමෙයි නිරෝධය. පටිච්ච සමුප්පාදේ නිරෝධය කියන්නේ දැන් දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි කියනවානේ. දුක තියෙන්නේ සමුදේ තියෙනකන් විතරයි. සමුදේ යෙදුන් නැත්නම් දුක ගැන කතා කරන්න බෑ. ඇයි දුක හටගන්නේ? හටගන්න හේතු නැහැ.
අන්න එතන තමයි අල්ලගන්නවා.
අන්න එතන තමයි මේ කියන්නේ. නිරෝධය කියන්නේ ඒක තියෙනවා වෙන කතාවක් නෙවෙයි. හටගන්න නැහැ.
සංස්කරණය
වෙන්නේ නැහැ. හේතු යෙදෙන්නේ දුක අපි පුරුදු කරලා තියෙන වෙන එකක්. ඒකට
හිතා ගන්න බැරි කමක්
තියෙනවා. ඒක තමයි මම මේ කිව්වේ. ඒ වචන ටික තේරුම් ගන්නවා. අපි පුරුදු කරපු එකට දාන්න යන්න එපා.
අපි දන්න එකටමනේ යන්නේ.
ඒ නිසයි පැටලෙන්නේ. ඒක තමයි මම කියන්නේ. දැන් නිරෝධය කියන්නේ හැමතිස්සෙම තේරුම් ගන්න සමුදය යෙදිලා නැහැ. දුක්ඛ නිරෝධය කියන්නේ තණ්හාව යෙදිලා නැහැ. දුකට හේතුව තණ්හාව නම් තණ්හාව යෙදුන්නේ නැත්නම් දුක ගැන කතා කරන්න බෑයි කතා කරන්න බෑ. සමුදේ නැති හින්දා උපදින්නේ නැහැ. ඉපදිලා නැහැ කියන්නේ.
මට
එතන තියෙන්නේ ඔය කොහොම කරත් පැක් කරලා ආයෙත් තව පංච උපාදානස්කන්ධේ තියෙනවා ඒකම ආයතන නිරෝධයෙන් නිරෝධ වෙන්නේ මොකක්ද කියන එක හිතා ගන්න බැරි කමක් නැහැ. ඔය නිරෝධයෙන් කියනකොට වෙන තේරුම් ගන්න ඕනේ. මතනයි ඒක ප්‍රශ්නේ. නිරෝධයෙන් කියනකොට තේරුම් සමුදේ යෙදිලා නැති ගමටයි නිරෝධය කියන්නේ. ඒ දහමෙන් පිළිගන්නවා නේද?
ඒක
දා හිතයි. අපි හිතන නිරෝධය දාන්න ගියහම ඕක වැටලෙනවා.
අක්කරේ තියෙනවා.
ඔව්. දැන් මේ මේකේ දහමෙන් ගන්නවන සමුදේ තිබුණොත් ඵලය තියෙනවා. සමුදේ යෙදුන් නැත්නම් නිරෝධයි. ඒක නිදර්ශනේ. ඒ අර්ථෙන් ගන්න. ඔය නිරෝධ වීමෙන් කියනකොට මා ඇති උන දෙ නැති වීමකට එනවා. ඔක දාගත්තොත් මේක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෙට අයිති විදිහට හිතුවොත් මේක පැටලෙනවා. එතන අපි දන්න පැත්තෙන් හිතන්න හිතුවට මේක අහුවෙන්නේ නැහැ. මේක අමුතු පැත්තකින් බලන්න තියෙනවා. ඒක දහමෙන් අතු කරගන්න ඕනේ. ඒත් නිරෝධ කියන්නේම මේ සමුදේ යෙදිලා නැති බව කියන එක හැමතිස්සෙම මතක් කරගන්න. සමුදේ යෙදිලා නැත්තම් අපිට ඒක ගැන කතා කරන්න බෑ. නැති වුණා කියලාවත් කතා කරන්න බෑ. ඇයි හටගෙන නැහෙනේ? ඔකට තමයි මම අර වතුරේ බල්ලාගේ උපමාවම ගන්නෙ. දැන් වතුරේ බල්ලා කියන ස්වභාවය අපට නිරෝධයිනේ. අපිට උපදින්නේ නැහැ. හැබැයි බල්ලට ඒක තියෙනවා. දැන් සමුදේ යෙදෙන හින්දා ඌට තියෙනවා. ඒක නැහැ කියන්නත් බෑ උගේ මට්ටමට. හැබැයි අපේ මට්ටමට ඒක නිරෝධයි. බල්ලෙක් උපදින්නේ නැහැ අපිට. හරි. ඔය උපදින්නේ නැහැ කියන එකයි නිරෝධය. මොනවා ඔතන තේරුම් ගත්තොත් ඔය ප්‍රශ්න ටික ලියනවා. හරි. ඒ පටිච්ච සමුප්පන්න බව දකිනවා කියන එක උග. සමුදේ තියෙනකම් ඵලය සමුදේ යෙදුන්නේ නැත්තම් නිරෝධයි. අපි නිරෝධයි කියලා පුරුදු කරලා තියෙන්නේ වෙන එකක්. ඒකයි යතන ප්‍රශ්නේ. ඇති වුණ දෙ නැති වුණා කියලානේ. ඕක නෙමෙයි. ඕක ඒ ඇති වුණ දෙ නැති වෙන එක ලෝකෙටයි තියෙන්නේ. ඔය සද්දේ තියෙනව නැතිනවා. ඔකට ඔක පෙරණැස විරෝධාවක් නෙමෙයි.
මම හිතලා තියෙන්නේ මේ විදිහට. ඒකේ හිතිල්ලට තමයි
අපි දාන්නේ.
දාන්නේ.
ඔව්. එහෙම දෙයක් නෙමෙයි මේ. දැන් බුදුදහමේ නිරෝධ කියන්නේ නූපදීච්ච ගතිය. වතුරේ බල්ලා ඉපදිලා නැහැ. මොඩකම මතයි උපදින්නේ. නෑ අපිට තේරෙන්නේ නැහැ ওই කපුටත් ඒ වගේ කියලා. වතුරේ බල්ලාගේ මට්ටමමයි කපුටේ තියෙන්නේ. අපේ මොඩකම නිසායි ඒ කපුටෙක් පනවන්නේ.
ඒකෙන් කවටක ඉහෙල ගිය මට්ටමක්.
ඔව්. ඒ ඕක ක්‍රමක්‍රමයෙන් දකින්න තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඉස්සෙල්ලා සමුදේ ධම්මානුපස්සී. ඒකයි සහ කපුටෙක් ඉන්නවා. හරි. එතනින් පටන් ගන්න. ඒකේ සමුදේ බලන්න. සමුදේ බලනකොට පේන මේ ආයතන මුලාව නිසා නේ මේ පැත්තේ හැදුවේ. මේ මුලාව යෙදුනේ නැත්තම් අපිට ඕක හැදුනට මේ මුලාව නැති කෙනාටත් ඕක හැදෙයි. අන්න එහෙම නුඹන ගන්න. එතකොට අන්න ඒකයි නිරෝධ කියන්නේ. හැදෙන්නේ නැහැ. අපේ අවිද්‍යාවෙන් හදන ටික අවිද්‍යාව නැති මනසකට හැදෙන්න විදිහක් නැහැ.
ඒ සර් දැන් බාහිර පැත්තෙන් නිරෝධය නේද?
ආ ඕක හොද්දට තේරුම් ගත්තොත් අජ්ජත් එකත් තේ.
ආයෙක තමයි නිරෝධය කියන්නේ උඩ අජ්ජන්ත පැත්ත වෙන්න ඕන
නෑ නෑ නෑ. බාහිර එකෙත් නිරෝධය. නිරෝධය අවබෝධ කරන්න නම් සමුදය ධම්මානුපස්සී වෙන්න ඕන. සමුදය නොබලා නිරෝධය ගැන කතා කළාට අවබෝධ වෙන්නේ
නෑ. එතකොට බාහිර අජ්ජන්ත එකකටවත් වෙන්නේ නෑ නේද? එහෙනම් නිරෝධය.
නෑ බා බාහිරෙත් අපි නිරෝධේ සාක්ෂාත් කරන්න ඕන, අභ්‍යන්තරෙත් නිරෝධේ සාක්ෂාත් කරන්න ඕන. සාක්ෂාත් වෙනවා කියන්නේ ප්‍රඥාවට පේනවා. නිරෝධේ කියන එක ප්‍රඥාවට පේනවා මිසක් ආයතන වලට අහුවෙන්නේ නැහැ. ඇයි? ආයතන වලින් අපි රවට්ට. ආයතන ඇති මාරයට. දැන් ඔය කතා කරන්නේ නිරෝධේ ආයතන වලට අහුවුන එක. ඇති වෙන නැති වෙන කතාව. දැනගත්ත එක මොකද ඇහුවොත් ආයතන වලින් තමයි දැනගත්තේ. ආයතන වලින් තොර. දැන් මේ බුදු දහම තියෙන්නේ ආයතන ඉක්මවා යන්නමයි.
ඔයසොතන විඥාති තියෙන්නේ නිරෝධය කියන එක ආයතන ලෝකේ තුලින් නිරෝධය දැකීමට ගිහින් තමයි ඔතන
පැටලෙ.
ඔතන මේ ඔකට පොඩි මේ ලෝකේ තුලින්ම දෙන්න පුළුවන් උදාහරණයක් තියෙනවා. ලේසියෙන්ම නිරෝධ ධම්ම කියන එක. සබ්බන්තන් නිරෝධ ධම්ම කියන එකට මේ කිට්ටු වෙන එකක් මේ අපිට දැන් අපි දකින්න සියලුම දේවල් ඇහි හදන ප්‍රතිබිම්බනේ. දෘෂ්ටිදාන හදන ප්‍රතිබිම්බනේ. ඒකට මනසේ හදන ප්‍රතිබිම්බයක් විදිහට හැම දෙයක්ම ගන්න. ඒතර මේ කිසිම කොහොම දේවල් හැම දෙයක්ම අපි මනසේ අපේ දෘෂ්ටිතාවේ හැදෙන ප්‍රතිබිම්බයක් තමයි අපි මේ අරන් තියෙන්නේ මනසේ හදන දේ. ඒතර මනසේ හදන දේක් එළිය තියෙන්න බෑමනේ. සියල්ල නිරෝධ තමයි. බල්ලා පුරනවා වතුරේ ඉන්න බල්ලට බල්ලා පුරනවා. ඒ හැම අපි ජීවිත කාලය තුළම මේවට පුරපුරා ඉන්නේ කියන එක තේරෙනවා. අපි පුරපුරානේ ජීවිත කාලේ. ඒ ඔය දැන් බල්ලා රැවටලයි කියලා අපිට තේරෙනවා වගේම අපි රැවටලයි කියන එක රහතන් වහන්සේට තේරෙනවා. රහතන් වහන්සේ දකින්නේ මේ මානසිකත්වයේ. අපි මෙයා බලන්නේ අපි දන්නවා බල්ලා රැවටලයි කියලා. මොකද අපිට බල්ලෙක් උපදින්නේ නැහැ වතුරේ. ඒ වගේම තමයි අපි මේ සියලුම දේවල් අපි මේ දෘෂ්ටි ඥාණය හදන්න ප්‍රතිමිනු. එතකොට අපි මානසික හදන්න ප්‍රතිමිනු විදිහට ගන්න මේ සියලු දේවල් නිරෝධ ධම්ම.
එතකොට ඔය ධර්මතාවේ දකින්න පුළුවන් ස්කන්ධ විදිහට බැලුවත් දකින්න පුළුවන් ආයතන විදිහට බැලුවත් දකින්න පුළුවන් ධාතු විදිහට බැලුවත් දකින්න පුළුවන් අවබෝධ කරන්නේ එකම ධර්මතාවයි පටිච්ච සම්පන්න බව.
අනික ධාතු
ඇති කල්හි මේවේ මේ නැත්තම් හොවෙන්න බෑ.
ධාතු කියපුවම තවත් කලකට අර දෙයක් විදිහට ගන්න ධාතු කියන්නේ අපිට දැනෙන ගතියක් මේ පටවිය කියපුවම තද ගතිය. ඊට පස්සේ ආපෝ කියපුවම ද්‍රව ගතිය. එතකොට වායු කියපුවම එකක් වායු ගතිය. තේජු කියපුවම උෂ්ණ ගතිය. අපිට අපි අපේ සෙන්සර්ස් වල දැනෙන සෙන්ස් එක ඒක දෙයක් නෙමෙයි. එතකොට අපි කියන්නේ ධර්මතාවය. මම කියලා කෙනෙක් නෑ අන්තිමට. දැන් ශබ්දය අපි ඇසීම ඇසීමක් විදිහට ගන්නවා කියන්නේ ශබ්දයක් නෑ කනක් නෑ.
එතන ගැටලුව තියෙනවා. මම කියලා කෙනෙක් නෑ කියලා ගත්තාම මංච පංචපාදානස්කන්ධේ හට ගැනීම නිරෝධය බලන්නේ මොකේද?
නැහැ. එතන
නෑ ආයි ගියා අර පරණ එක. ඔය හට ගැනීම නැතිවීමනේ බලන්නේ.
ඇයි කියනවනේ උදේවයි බලන්නේ කියලා.
නෑ. ඒක එක වරද්දගෙන තියෙනවා.
අයිය මොකක් හරි වැරදි දිරලා තියෙනවා. ඒක තමයි මොකක්ද
කියන්නේ. ඒක තමයි දැන් ඔන්න ඔතෙන්ට උත්තරේ හොයාගන්න නැත්නම් ඔකට උත්තර හම්බෙන්නේ. උදය වය කියන එක තියෙනවා ඔය තියෙනවා මේ සූත්‍රය කේමක සූත්‍රය කියන එක බලන්න. ඒ කේමක හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහනවා. ඒ උන්වහන්සේ ලෙඩ වෙලා ඉන්නේ. අර එක එක අනිත් හාමුදුරුවෝ පණිවිඩ ඒවා අහනවා. රහත් වුණාද කියලා බලාගන්න. ඉතින් පංචපාදානස්කන්ධ ගැන ප්‍රශ්න අහනවා. අන්තිමට හාමුදුරුවෝ මේවට මෙහෙම කියලා හරියන්නේ නැහැ කියලා මම වගේ උත්තර දෙනවා කියලා ගිහිල්ලා කියන එකේ අර මලේ සුවඳ තියෙන්නේ පෙත්තේද මේවද මේවයිද කඩ කඩ අහනවනේ නැත්නම් ඔය ඔක්කොගෙමද ඔහොම කියලා ඊළඟට අහන උන්වහන්සේගෙන් දැන් ඔබ වහන්සේ හරි ඔය පංච උපාදානස්කන්ධය දැන් ඒ දැකලා තියෙනා රහත් වෙලාද කියලා නැහැ කියලා ඔය සූත්‍රය කියනවා උදය වය කියන එකේ උදය වය කියන්නේ මෙන්න මේ සමුදය බලන එකයි නිරෝධය දකින්නේ නිරෝධය කියන්නේ සමුදය යෙදුන් නැත්නම් හට නොගන්න බව දකින්නේ එකට කියනවා වය කියලා කියනවා ඒක පැහැදිලිව එතන විස්තර කරනවා අපි හිතන් ඉන්න මේ නැතිවීම නෙවෙයි වය කියන්නේ
එතනර මලේ සුවඳ වගේ මම තියෙන එක පෙත්තේත් නෑ නටුවේත් නෑ රේණුවේත් නෑ නමුත් මලක් කියලා දැනෙනවා ඒ වගේ
ද ඒ උපමාව විතර නෙමෙයි අරකේ පාලි වය කියන වචනේ තේරෙනවා වය බලන්නේ මෙන්න මෙහෙම වය බලන්නත් බලන්න තියෙන්නේ මේකේ සමුදය බලනවා කියලා දැන් අපි බලන්නේ ඵලය නැති වුණා කියන එක විතරයි ඵලය හටගත්ත නැති සුවඳ ඇති උනා නැති උනා කියන එක විතරයි බලන්නේ සුවඳ හටගත්තේ කොහොමද කියලා බලන්නේ
හේතුව
එහෙන් බැලුවේ නැත්තම් අය අහුවෙන්නේ මත් තැනම කියන්නේ හේතුව සමුදය බලන්න කියලා දැන් අපි සමුදය කියන එක අපේ තේරුමට දාගන්නවා හටගත්තු බව කියලා දැන් සුවඳ හටගත්තු බව සමුදය සුවඳ නැති උන බව වය එතකොට මේ ඵලය ගැන විතරයි කතා කරලා සමුදය කියන්නේ ඵලයේ ලක්ෂණ ටික නෙමෙයි ඵලය හටගත්තේ කොහොමද කියලා හොයාගන්න. දැන් දුක ඇති වුණා නැති වුණා කියලා නෙමෙයි බලන්නේ දුක හටගත්තේ තණ්හාව නිසා කියලා දකින්න. දැන් තණ්හාව අඳුරගත්තොත් විතරයි නිරෝධය ගැන කතා කරන්න පුළුවන්. දුක ඇති වුණා නැති වුණා කියන එක නිරෝධි නෙවෙයි. තේරෙනවද? මේ ඇතිකල්ලි මේ වේ තණ්හාව තියෙනකන් දුක තියෙනවා. තණ්හාව යෙදුන් නැත්තම් තමයි නිරෝධය කියන එක ඒක සාක්ෂාත් වෙන එක
තේරෙනවා
සමුදය කියන්නේ මේ හටගත්තේ ඇයි කියන එක හටගත්තා කියන එක නෙවෙයි සමුදය ඔන්න ඔතනයි මේ වරද්දගෙන තියෙනවා මොකද පාලියේ අර ලෝකෙට අයිති තේරුම දෙන්න ගිහිල්ලා මේ හටගත්ත බවටත් සමුදය කියනවා
ඔව් හට ගැනීමට තමයි අපි සමුදය දාගන්නේ
ඔව් සමුදය කියන්නේ හට ගැනීම නෙවෙයි හටගත්තේ කොහොමද හේතුව හේතු අඳුරගත්තොත් නෙමෙයි හේතු බල සම්බන්ධෙට එන්නේ. පටිච්ච සම්පන්න බව කියන්නේ. දැන් ඵලය ඇති වුණා නැති වුණා කියවල පටිච්ච සම්පදායක් තේින්නේ නැහැ. හරි. පටිච්ච සම්පදායේ දකින්න නම් අනිවාර්යෙන් හටගත්ත හේතු ටික හොයාගන්න ඕනේ. ඒකට හේතුෙයි ඵලයෙයි අතර සම්බන්ධය තමයි පටිච්ච සම්පන්න බව.
මේ පටිච්ච සම්පදායෙන් දකින්නේ පංචපාදනස්කන්ධය හට ගැනීමමද?
හට ගැනීමක් දකින්න හට නොගන්න බවක්
දකින්න. ඒක තමයි වය කියන්නේ.
නිරෝධය කියන වචනේ නැතුව ඒක දාන්නකෝ. එතකොට ඔක පැහැදිලි වෙනවා. හට ගන්නේ කොහොමද? හට නොගන්නේ කොහොමද? හට ගන්නේ සමුදය ඇතිකල්දී හට ගන්නවා. සමුදය යෙදුන් නැත්නම් හට ගන්නවා. ඕකයි පැටිච්ච සම්පන්න බව. ඕකම
උදේවය කියන්නේ
උදේවය කියන එකේ ආර්ය දර්ශනේ ඕක. අපිට අහන්න ලැබිලා තින්නේ ලෝකෙටයි ති කතාව.
හට ගන්නවා.
ඇති වෙනව නැතිව. එතට ඇති වෙනව නැති වෙන එක නිවේයි. අනිත්‍ය කියන්නේ අනිච්ච සංඥාව කියන්නේ. අනිච්ච සංඥාව කියන්නේ මේ ಜಾති තුනක්. ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස් අත්ංගමෝ කියන්නේ ಜಾති තුනක් බැලුවොත් තමයි අනිත්‍ය. දැන් අපි සමුදේ එහෙම මමතක කරලා ඵලයේ ඇති වුණා නැති වුණා කියා ඉන්නවා. එතකොට කොහොමද පටිච්ච සම්පන්න බව පේන්නේ? අන්න ඔතන ලොකු වරදක්
තියෙනවා. ඒක පරිසම්පාදේ තියෙන විදිහට දන්නේ නැහැ. දැන් ඒක කියනවා ජාති ජරා මරණ කියලා. ඒකකට අපි දේම වැටෙනවා එතන මේ හට ගැනීම නැති වීම කියන තරක්
වගේ. නැහැ ඉතින් අපි ජාතිය දාන්නේ අර මවකසෙන් ඉපදුනේ ඒකට.
ඔව් එහෙම
නිකක්. අතීතේ. ඊළඟ මරණේ දාන්නේ මරණේ තාම ඇවිල්ලා නැහැ. ඉතින් කොහොමද පටිච්ච සම්පන්නේ? මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය ඒක ගැලපෙන්නේ නැහැ. ගැලපෙනවනම් ජාතිය තියෙන දණන් මරණේ තියෙනවා. මේ ඇති කල්ලි මේ වේනා. ඉතී ලෝකේ කාලෙට දැම්මහන් ලෝකෙට අහු වුණාම ඕක අහු වෙන්නේ නැහැ. දහම වැහෙනවා. හරි. ତେර පටිච්ච සමුප්පන්න බව කියන්නේ කාලපරතරයක් නැහැ. හේතු යෙදෙනකොටම ඵලයි. ඔව් අවුග වැටුණ ගමන් හේව නැල්ල ඇති වෙනවා. කාලපරතරයක් නැහැ. මේ ඇති කල්ලි මේ වෙයි. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ.
ඕකේ.
වැයවීමක් නැහැ. ඕකේ වැඩේ තියෙන්නේ ඕක අර ලෝකෙට අයිති එකටත් නිකන් ගලප ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒකන තමයි මේ අපිට අපට දිතා තියෙන්නේ. ලෝකෙට අයිති එකයි ලෝකෝත්තර දර්ශනේ කලවම් කරගන්න.
නිරෝධය
දැක්කම පටිසම්පාදන්නේ නැහැ නේද? ඔව්. ඒකයි රහතන් වහන්සේට පටිච්චසම්පාදයෙන්. දැන් ওই විදිහට විස්තර කරගෙන රහතන් වහන්සේටත් දානවා පටිච්චසම්පාද.
ඔව්.
ඒකයි. ඒවා බොරු. පැහැදිලිව තියෙනවා දහම මේ රහතන් වහන්සේට දහම අර පහුරට උපමා කරන්නේ. ඔය ඔය ප්‍රශ්නේම යෙදෙන්නේ මේක දකින්නකොට. උපාදානස්කන්ධ එකක් ස්කන්ධ එකක් කියලා වෙන් කරගෙනනේ ඔය දැන් කතා කරන්නේ. අපිට තියෙන උපාදානස්කන්ධ රහතන් වහන්සේට ස්කන්ධ.
ඔව්.
හරි. ඒකත් අපි හදාගත්තු එක. මොකද ස්කන්ධ කියන එක විස්තර කරනකොට ඔන්න රූපස්කන්ධය මොකද්ද කියලා විස්තර කරනකොට 11 ආකාර රූප. දුර රූප, ළඟ රූප, අනහම අතීත අනාගත වර්තමාන රූපයක් තියෙනවනම් ඔන්න ඕකට කියනවා රූපස්කන්ධය. හරි. අතීත අනාගත වර්තමාන රූපයක් කියනකොට ඕක ප්‍රපංචයක්. මදුපින්ඩික සූත්‍රය. අතීතයක් පනවන්නේ. අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු. දොඩ ස්කන්ධ කියන්නේ ප්‍රපංචයක්. ප්‍රපංච තියෙන්නේ කාටද? අපිට. එතකොට ස්කන්ධත් පනවගෙන තියෙන්නේ අපි උපාදාන ස්කන්ධත් පනවගෙන තියෙන්නේ අපි ওই දෙකම අපිට උපාදාන ස්කන්ධමයි. අපි දැඩිව බාර අරන්. ඒකයි උපාදාන කියන්නේ. අපි ඒ තර්කෙන් වෙන් කරන්න ගියාට ඕක හරියන්නේ නැහැ. දැන් අපිට අපිට ස්කන්ධ කියලා කතා කරන්න බෑ. අපි කතා කරන්නේම උපාදාන ස්කන්ධ. ඒකේ ඇත්ත දකින්න විදිහ තමයි පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාව වඩන්නේ. අනිච්ච සංඥාව කියන්නේ ඔය කරුණු තුන. ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස් සත්තං. රූපේ කියන්නේ මොකද්ද? රූපේ හටගත්තේ කොහොමද? හට නොගන්නේ කොහොමද කියන එක. වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව හටගත්තේ කොහොමද? හට නොගන්නේ කොහොමද? අපි බලන්නේ හටගත්තු වේදනාව නැති වුණා කියන එක. ඒක ලෝකෙටයි. දැන් මේ මොහොතේ වේදනාවක් හටගෙන නැති වුණා කියන්නේ. තව ටිකකින් අපි යෝග ගැන කතා කරන්නේ. අනේ ඊයේ මගේ අත රිදුණා. ඒතර අතීතයට දාන. අතීතෙත් හටගෙන නැති වුණා කියයි. හැබැයි අපි යෝගේ මිදිලාද? මිදෙන්නේ නැහැ. ඇති වුණා නැති වුණ බව දැනගත්තු මම ඉන්නවා. ඒ කියන්නේ කව කෙනෙකුට කියන්න පුළුවන්. ඒකට ඒකෙන් සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය කැඩෙන නම් වේදනාව හටගත්තා නම් හටගත්තේ කොහොමද කියන සමුදය බලන්න ඕන. එතකොට නුවණක් කෙනා මේ සමුදේ යෙදුන හින්දා නෙවෙයිද නා සමුදේ යෙදුන් නැත්තම් ඔන්න ඒක ප්‍රඥාවට එන්නේ අපි සමුදේ අඳුර ගැනීම තුල නුවණ එනවා ඔය සමුදේ යෙදුන් නැත්තම් එහෙම හට ගන්න බැහැ අන්න ඒකයි නිරෝධය කියන්නේ එතකොට මේ නිරෝධය මේ ආයතන වලට අහු වෙන එකක් නෙමෙයි සමුදේ බැලීම තුල ප්‍රඥාවට තමයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ ඒකයි ඔය සාක්ෂාත් කියන වචනේ තියෙන්නේ නිරෝධය හැමතිස්සෙම කියන්නේ සාක්ෂාත් වෙනවා කියන්නේ. ප්‍රඥාවට ගෝචර වෙන දේ. අපි නිරෝධ කියලා හිතන් ඉන්නේ ආයතන වලට ගෝචර වෙන්නේ. ආ රිදීම ඇති වුණා නැති වුණා. ඒ සද්ද ඇති වුණා නැති වුණා. ඒව ගෝචර ආයතන වලට. ඒකට බුදුදහමක් අවශ්‍ය නැහැ. ඒවා මායයටයි තියෙන්නේ. ආයතන වලින් කියන්නේ. දැන් ආයතන ඉක්මවා යෑම තමයි ආයතන මුලාව නිසයි ඕකට. අපේ ආයතන මුලාවට හටගත්තට මුලාව නැත්තම් අන්න ඒකට තමයි ගෝචර වෙන්නේ නිරෝධි රහතන් වහන්සේට ඔහොම වෙන්න බැහැනේ කියලා නුවණට පේනවා ඒ එතන තමයි නිරෝධේ ඥානය ඇති වුණා නැති වුණා කියන එකේ ඵලයේ ලක්ෂණ ටිකක් බැලුවා විතරයි සමුදය බැලුවේ නැහැ පටිච්ච සම්පන්න බව දැක්කේ නැහැ සංකත බවවත් දැක්කේ නෑ අඩුණානේ. ඇති උනා නැති උඩා කිව්වා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු බවවත් දැක්කේ නෑ. සංකත බවවත් දැක්කේ නෑ. අවිද්‍යාවෙන් බව දැක්කෙත් නෑ. පටිච්ච සම්පන්න බව දැක්කෙත් නෑ.
අර වේදනාව පොඩ්ඩක් ඒ චිත්තක් කියන්නේ. එහෙනම්
මොකද
අපි දුවට
කැපුණා
අපි. ඔව්. ඒකෝර අපි දැන්
රිදෙනවා. මදුරෙක් කනවා කියන්නේ.
ඔව්.
රිදෙනවානේ.
ඔව්.
මදුරු අඩිහා මේක ඉවරයි.
මදුරු වලට ලොකු කැපීමක් වගේ
නේද? ඒක පස්සේ ඇවිල්ලා.
ඒතරත් එහෙම තමයි. ඒ වෙලාවේ රිදුණානේ.
ඔව්.
ඒක නැති වෙනවා. හරි?
ඔව්.
දැන් ඒව කියන්නේ කොහෙන්ද? ආයතන වලින් නේද? ඒක ඇති වුණා නැති වුණා කියන එක. කොට නෑ නිරෝධ කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕන මේ ආයතන වලින් පෙන්නන නිරෝධයන් නෙවෙයි බුදු කෙනෙක් පෙන්නන ප්‍රඥාවට ගෝචර කොට මේ නිරෝධේ සාක්ෂාත් වෙන්න නම් සමුදය අඳුර ගන්න ඕන කියන්නේ මේ ඇතිකල් හිමේවි මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන එක තර රූපයේ ඇත්ත දකින්න නම් රූපේ අනිත්‍ය සංයාව වඩන්න කියනවා. ඉති රූපා ඉති රූපස් සමුදය ඉති රූපස් සත්තං. එතනත් කියනවා සමුදය බලන්න. එහෙම නැත්නම් කායනුපස්සනාවට යන්න වෙනවා නේ රූපේ ඇත්ත දකින්න. එතනත් කියන්නේ සමුදය ධම්මානුපස්සී වෙනවා. හරි. එතකොට මේ සමුදය කියන එක අනිත්‍ය ධමයට ගලපන තැන තමයි බාහිරෙන් හොයලා හරියන්නේ නැහැ තමන් තුලින් හොයන්නේ. දැන් ලෝකයේ සමුදයයි නිරෝධයේ මාර්ගයයි තමන් තුලින් බලන්නනේ. දැන් අපි සද්දේ ඇති උනේ කොහොමද කියලා එළියේ ධාතු ධාතු ගැටුණා කිව්වොත් Taman තුලින්ද එළියෙන්ද හෙන්නේ. ඒකට එහෙම හරියන්නේ නැහැ. වේදනාවත් ඒ විදිහ තමයි. අත කැපුණා ඒ හින්දා රිදුණා. ඔය බාහිරෙන් එහෙවි. එහෙම සමුදේ හොයලා හරියන්නේ නැහැ. ඔය වේදනාව ඇති උනා නැති උනා කියලා හරියන්නේ නැහැ. ඔය දෙකම ලෝකෙටයි. තමන් තුලින් බලන්න නම් අපි ආයතන වලට යන්න ඕන මොන ආයතන වලින්ද දැනගත්තේ රිදෙනවා කියලා අත කැපුණාම රිදෙනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද කාය ආයතනෙයි මන ආයතනෙයි හරි ඊළඟට බලන්න ඔය ආයතන දෙක නිසයි ඕක දැනගත්තේ එතනින් ඉවර නෑ ඒක තව පියවරක් කාය ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද මන ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද කියලා ඊළඟට බලන්න ඕන. හරි. එතකොට දිට්ඨ සුත මුත විඤ්ඤාත හතරට දැන් යන්න ඕන. එතකොට කාය ආයතනෙට පුළුවන් මොකද්ද දිට්ඨද සුතද මුතද? මුත. දැනීම. දැනීම දෙන්න විතරයි. අත කැපුණා කියන්න බෑ. දැනීමක් දෙන්න විතරයි පුළුවන් කාය ආයතනෙට. ඊළඟට එන අත කැපුණා කියලා දැනගත්තේ මනස. එතකොට මනසට පුළුවන් ද එළිය තියෙන ඒවා බලන්න? බැහැ. එයාට පුළුවන් හිතන්න විතරයි. එතකොට දැනීම ගැන නේද මෙයා හිතන්නේ? දැනුණ දේ ගැන
හිතමු.
දැන් වා බලන්න ඇහෙන් දැක්කේ නැහැ කියලා හිතන්න. අත කැපෙනවා තාම ඇහෙන් දැක්කේ නැහැ.
ඔව්.
රිදෙනවා.
ඔව්.
නේද?
ඔව්.
රිදුන ගමන් තාම ඔළුව හැරෙව්වේ නැහැ.
ඔව්.
හරි?
ඔව්.
දැන් මොකද වෙන්නේ? රිදෙනවා කියනකොට තාම රිදෙනවා කියලා විතරයි දන්නේ. අත රිදෙනවා කියලා දන්නවා අපේ මට්ටමට.
ඔව්.
දැන් බලන්න අත රිදෙනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? කාය ආයතනයි මන ආයතනයි. නේද?
ඔව්.
ඇස් දෙක පියාගෙන ඉන්නවා කියලා හිතන්.
ඔව්.
අත රිදෙනවා කියලා දැනගත්තා. දැන් බලනවා මොන ආයතන වලින්ද දැනගත්තේ? කාය ආයතනයි මන ආයතනයි.
ඔව්.
දැන් කාය ආයතනෙට පුළුවන් ද අතක් හදන්න? බැහැ. එයාට පුළුවන් දැනීම දෙන්න විතරයි. දැනීම කියන්නේ අත නෙවෙයි.
ඔව්.
එහෙනම් අත රිදෙනවා කියන එක හැදුවේ කවුද? මනස. නේ දැනීම ගැන හිතන්න කියන්නේ. තාම දැක්කෙත් නැහැ. එතකොට හිතෙන් නේද කිව්වේ අත රිදෙනවා කියලා.
ඔව්.
ඒක සිතීමක් විතරයි නේ.
ඔව්.
මන ධම්ම මනෝ විඤ්ඤා.
ඔව්.
ඒ කියන්නේ මනසේ හදපු දේක් මනස දැනගත්තා.
ඔව්.
ඒක එළිය තියෙන විදිහක් නැහැ නේ. අල්ලලා බලන්න බැහැ නේ.
ඔව්.
නේ.
හරි.
දැන් ඔය දෙකේ ඔය දෙක නොදන්න කම මතයි අපි හැරිලා බලන්නේ.
එතනදී මන හදනකොට හදන්නේම මගේ අත කැපන කියන.
අන්න හරි.
ඒකයි
අපේ ලෝකෙට ඇති පුරුද්දට ඕක එළියෙන් කියලා අය.
ඔව්. ඉතින් අපි දැන්
ඒකට ලෝකෙට ඇති පුරුද්දට අපි මේ අහු වුණාම
එළියෙන් මගේ මත කැපන
වෙනවා. ඔව්.
වේදනාවෙන් නතර
වෙනවා. දැන් අපිට ආයතනවල සිහිය නොවන පිහිටලා නැහැ. හරි. දැන් ඔන්න ඔතනින් බලද්දී අපිට පේනවා දැන් අපි ආයතන මුලාව නිසායි මෙහෙ තිබ්බේ. හැබැයි බැරි වෙලාවත් ওই මුලාව නැති මනසකට අන්න එතන තමයි Nirodha සාක්ෂාත් වෙන්නේ. අපිට මෙහෙම වුණාට රහතන් වහන්සේට ඒක නුවණට පේන්නේ. තාම අපි එතන නැහැ. දැන් Nirodha ඥානයාවට Nirodha නෙමෙයි අපි. හැබැයි එතෙන්ට යන මාර්ගය උපද්දව ගන්න ඕක උදව්
වෙනවා. මම කපුලක් කඩාගෙන ඒ හාමුදුර කෙනෙක් අර
රහත්ුනේ නේද? ඒක ගැන.
අර බෙල්ල කපාගෙන
රහත්තු මොකද? ඒක ඔය ප්‍රඥාව තියෙන කෙනාට කරන්න පුළුවන්. මතක තියාගන්න. සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. නැතුව බෑ. ඒතර සම්මා දිට්ඨිය ගන්න තමයි අපි මේ දහම නුවණින් විමසන්නේ. ඒතර එතන හොයන්න අර සමුදය බලන එක Taman තුලින් කොහෙන්ද Taman tulin kiyanne oruwa ahapu eka ayatana patta yanna ena. Eta skanda tika hata gatte me ayatana mulawa nisa. Eka skandai ayatanai sambandha wenne ehema. Skanda panawanne ayatana mulawa. Aa eka
ni
capitule ena skanda gatte
ayatane
skanda ahu wenna. Oh eka ne rupa skandene ne atha. Aa. Eka panawala tiyene anna ayatanai skandai sambandha wenne ehema.
පංචස්කන්ධෙම අහු
වෙනවා ආයතන. දැන් අපි ස්කන්ධ බාරගත්තොත් ආයතනත් බාරා. ආයතන කියන දේ ඇත්තයි කියලා බාරා. ඒක ඔය දෙකේම බොරුව තියෙනවා. ඒක පංච උපාදානස්කන්ධෙත් අනිච්ච සංඥාව වඩන්නවන ආයතන මුලාව හොයා ගන්නවා.
දැන් අපි හිතන්නේ ඔක දැන් රිදෙනවා කියලා හිතන්නේ අපි හිතන්නේ නේද?
හිතන්නේ හිතන්නේ. දැන් හිතෙන් හිතන බව දන්නේ.
මට
රිදෙනවා
කියලාමයි හිතන්නේ.
අතරි දෙනවා කියලා. රිදෙනවා කියලා. රිදීවයිද කියලා හිතන්නේ. මේ හිතන් හිතේ කියන එකක් කියලා දන්නේ. කාය ආයතනෙන් දුන්නේ දැනීම විතරයි. රිදෙනවා කියලාවත් දෙන්න බෑ. රිදෙනවා කියන්නේ හිතේ. දැනීම රිදීම කරන්නේ හිතේ. තේරෙනවද? එතනත් ඒ ආයතන. ඔය දැනීමක් නේ කියන දැනට යන්න පුළුවන් නම් වේදනාව වේදනාවක් වෙන්නේ නැහැ.
මට
රිදුණා වෙන්නේ නැහැ. මට රිදුණා වෙන්නේ නැහැ. රිදුණා
වෙන්නේ.
දැනීමක් විතරයි.
ඔව්.
දැනෙන ස්වභාවය.
මට රිදෙන්නේ. ඔව්. මට රිදෙන්නේ
නැත්තම්. ඒ දැනීමක්. දැනීමට අමතරව කිසිම දෙයක් ඔතන්නේ නැහැ. ඒවා දාපු හින්දා තමයි අපිට විඳිලා තියෙන්නේ. දැනීම දැනීම බව නොවුණ නිසායි අපි
අර ජීවිත ලෝකයේ හිත කරන වේදනන්ද මොකක්ද කියලා කියන්නේ ඒක දැන. වේදනාව වෙනවා මේක නරකම් තියෙනවා ඇත්තටයි. නරක කියන්නේ
නැහැ එහෙම වෙන්නේ. ඒක
සැප දුක් කියලා බෙදෙන්නේ නැහැ. මතක තියාගන්න. දැනීම දැනීම විතරයි. මම දාලමයි සැප දුක් බෙදන්නේ.
උපේක්ෂාත් නෑනේ.
ඒ කියන්නේ සාපේක්ෂ දෙයක් නෙවෙයි.
සැප
දුක්.
නෑ.
උපේක්ෂාව කියන එකේ දැන් අපි ලෝකෙට අයිති උපේක්ෂාව නෙමෙයි. අතන ආර්ය උපේක්ෂාව කියන එක. ඒ කියන්නේ අවිද්‍යාවෙන් තොර උපේක්ෂාවකුත් තියෙනවා. අපිට තියෙන්නේ ඕක ගණන් ගන්න නැතුව ඉන්නවා කියන අවිද්‍යාවෙන් තියෙන උපේක්ෂාව. ඒක නෙමෙයි. ඇත්ත දෙකීම තුළ උපේක්ෂාව දැනීමක් නේ. මොකද්ද ඕකේ තියෙන්නේ? ඒක ආර්ය උපේක්ෂාව. එතෙන්දී අවිද්‍යාව එතෙන්නේ. දැනීම දැනීමව දැන ගැනීම තුල. අපි ඒක දන්නේ නැතුව ගණන් ගන්න නැතුව ඉන්න උපේක්ෂාව ඒ වෙන කතාවක්.
ඒ
සුඛ ඒ සුඛ දුක්ඛ උපේක්ෂා.
දැන් අර කපුටක දන්නේ තේගත් නැහැ කියලා. මේ මට කපුට ඇහුණා කියලා ගත්තොත් තමයි ලෙඩේ.
ඔව්.
නැත්තම් සද්දාව කියන්නේ අර වේදනාව වගේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
ඔවයි එක එක මට්ටම් තියෙනවා. ඒකත් මතක තියාගන්න. මං කියේ දැන් එක මට්ටමක් ඇඩුනහම ඊළඟ මට්ටම
තියෙනවා.
ඒකයි සෝවන් වෙන්නත් පංච ප්‍රධානස්කන්ධය අනිච්ච සංඥාව වඩන්නවා. සකෘදාගාමි වෙන්නත් පංච ප්‍රධානස්කන්ධය අනිච්ච සංඥාව වඩන්නවා. සෝවන් කෙනා වඩනකොට අර පෘථග්ජනයා වඩනවට වඩා වෙනස්. සකෘදාගාමි කෙනා වඩනකොට සෝවන් කෙනාට වඩා වෙනස්. අනාගාමි කෙනත් ඕක කරනවා. එතකොට ඒ ප්‍රඥා මට්ටම් වෙනස්. එතකොට මේක පේන මට්ටම වෙනස්. එකයි ගම් කිවි එක දැන් අපේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ඒ දකින මට්ටම් වල වෙනසක් වෙනවා. එහෙනම් අපිට දැන් කතා කරන්න ගියාට රහතන් වහන්සේගේ මට්ටම තාම අහුවෙන්නේ නැහැ. ඒ හින්දා දැන් රහතන් වහන්සේට ස්කන්ධ විතරයි අපිට පංච ප්‍රධාන ස්කන්ධ කියන්නේ මේ ලෝකෙට ඇවිත් කතාවක් විතරයි. ඕක ඇත්ත ඇති හැටි ගෝචර වෙන්නේ නැහැ. ඒකයි මේක තර්කයට අහුවෙන්නේ නැහැ කියන්නේ. මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මාර්ගය වැඩිම තුල විතරයි අවබෝධ වෙන්නේ. මේකයි ඒකායන මාර්ග කියන්නේ මේ සතර සතිපට්ඨාන. හැබැයි අපි සතර සතිපට්ඨානෙත් අපිට ඕන විදිහට හරවගෙන හරියන්නේ නැහැ. සතර සතිපට්ඨානෙ පටන් ගන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති කියන තැන. සමුදය. සමුදය කියන්නේ හටගත්තා නෙමෙයි හටගත්තේ කොහොමද කියන එක. එතන තමයි මේ ලොකු අරද්දගත්තු තැන. ඇති උනේ එක සමුදේ කියලා නේ ඔය විස්තර කරන්නේ. ඇති උනේ එක නෙමෙයි සමුදේ. ඇති උනේ කොහොමද කියන එකයි සමුදේ කියන්නේ. දුකයි දුක්ඛ සමුදේයි කියනකොට දුක ඇති උනා කියන්නේ සමුදේ නෙමෙයි. සමුදේ කියන්නේ තණ්හාව. හටගත්තේ මොකක් හින්දාද? ඒතර මේ තණ්හාව තව සූත්‍රවල විස්තර කරනවා විද්‍යාවට යනකම්. තණ්හාව ඇති උනේ මේ නිසාම නේද? වේදනාව නිසා වේදනාව ඇති වෙන්නේ ස්පර්ශ නිසා ස්පර්ශ ඇති වෙන්නේ සලආයතන නිසා සලආයතන ඇති වෙන්නේ නාම රූප නිසා නාම රූප ඇති වෙන්නේ විඤ්ඤාණ නිසා විඤ්ඤාණ ඇති වෙන්නේ සංකාර නිසා සංකාර ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. කොහොම හරි තෙන්ටම යනකම් යන්න කියලා කියනවා පිට්ඨායතන සූත්‍රය කියලා එකක් තියෙනවා. දුකයි සමුදයයි විස්තර කරනවා අවිද්‍යාවට යනවා. තණ්හා වෙනවා.
විද්‍යාව දුරුනනම් අර ටික
නැහැ. ඔව්. එතකොට මේ සමුදය අවිද්‍යාව කියලා දකින්න පුළුවන් නම් තමයි අර සතර ඥානෙ එන්නේ. දුක මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔය ඥාන හතර අහොත් විතරයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ඒතර දුක්ඛේ ඥානං එන්න නම් මේ අවිද්‍යාවෙන් කරන සංඛාරයක් කියලා දකින්න ඕනේ. නැත්තම් දුක්ඛේ ඥානෙ එන්නේ නැහැ. අපි මේ ලෝකෙටයි දුකකට දාන්න යනවා. කියන්නේ කායට හරි මනසට හරි දැනෙන දුකකට දාන්නේ ආයතන වලින් දැනෙන දුකකට. ඒ දුක නෙවෙයි මේ කියන්නේ. විද්‍යාවෙන් කරන සංඛාරයක්. මෝඩකමට හදපු දෙයක්. කියන තමයි දුක්ඛේ ඥානය. එතකොට තමයි මේ හටගත්තේ දුක, පවතින දුක, නැති වෙන්නේ දුක කියන ඒ ධර්මතාවය. නැත්තම් අපිට සමහර ඒවා දුකයි සමහර ඒවා සැපයි. ඒ කතා නෑ මේ. ආරේ සත්‍ය.
ඔක්කොම හදාගන්න.
ඔක්කොම හැදුවා නම් දුකම තමයි. කියන දන්නට යනවා.
අනිත්‍ය
දුක්ඛ අනාත්ම කියන එක ඔබට ගලපන්න පුළුවන්. එතකොට මේ අනිත්‍ය බව තමයි මේ අනිත්‍ය බව කියන්නේ මේ ජාති තුන දකින එක. ඵලය මොකද්ද? සමුදය මොකද්ද? ඒ හට නොගන්න බව මොකද්ද? ඒක තමයි අනිත්‍ය. ඒ
කියන්නේ
ඉතිරූපං ඉතිරූපං. ඉතිරූපං ඉතිරූප සමුදය ඉතිරූප සත්තංග. ඒතර ඒකනේ අනිත්‍ය සංඥාව කියන්නේ. දැන් අර කපුට අනිත්‍යයි කියලා දකින්නේ මේ. කපුට අනිත්‍යයි කියන්නේ ඌ ඇති වුණා නැති වුණා කතාව නෙවෙයි. මෙහෙ මොඩකම හින්දා හේහෙදුවා මොඩකම නැත්තම් හදන්නේ නැහැ. තේරුණා. ඔන්න දැන් කපුට අනිත්‍යයි. නිත්‍ය කරන්න බෑ අපේ මොඩකමට නිත්‍ය කරගෙන. අපේ මොඩකමට කපුට එක් හදාගෙන ඕක නිත්‍ය කළාගෙන. ඒක අනිත්‍යයි. මොහතකටවත් පණවන්න බෑ. ඒක අනිත්‍ය කියන්නේ නිට්ටය කරන්නම බෑ ක්ෂණයකට. අපි යතිලා නැති වුණ එක ක්ෂණයකට නිට්ටයයි. දැන් පටිච්චසෝපපදී ක්ෂණයකටවත් පණවන්න බෑ. මෝඩකම තියෙනවා නම් පණවත හැකියි. අවිද්‍යාව තියෙනකන් තියෙනවා. අවිද්‍යාව නැත්තම් නිරෝධයි.
මොකද හදලා තියෙන්නේ නිට්ටය සංඥාව.
ඔව්. එතකොට ඔන්න බලන්න දැන් ඒ අනිත්‍ය දැක්කොත් ඔය රැවටීම මත නිත්‍ය කිරීමෙන් නේද අපි සපක් විඳලා තියෙන්නේ ආස්වාදයක් විඳලා තියෙන්නේ. ඒක අනිත්‍යන පිහිටවන්නත් බැයින අර වතුරේ ඉන්න බල්ලෙක් නම මොකද්ද තත්ති නිත්‍ය ගත්තොත් ඒක අනිත්‍ය බව දැකීම තුල දුක අවබෝධ වෙනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යද නිත්‍යං තන් දුක්ඛං. යමක් නිට්ටයයි කියලා ගත්තට ඒක ඇත්ත අනිත්‍ය නම් ඒක දුක. ආ
අනිත්‍ය නම් දුකයි.
ඔව් යමක් අනිත්‍ය නම් ඒක දුකයි.
එහෙමයි.
යද නිට්ටං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ආ
ඒක
අනිත්‍ය නෙමෙයි දුක. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යද නිට්ටං තන් දුක්ඛං. යද කියන්නේ යම. අනිත්‍ය නම් තන් කියන්නේ ඒක. ඒ ගත්ත දේ දුකයි. ඒ නිත්‍ය සංඥාවෙන් ගත්ත එකම දුක. ඒක යායේ වේලාවක සැප වේලාවක දුක කතාවක් නෙවෙයි. ඔය ගැනීමම දුක. යද නිච්ඡං තන් දුක්ඛං. ତରେ අපි නිච්ඡං බව දකින්නේ යමක් අනිච්ඡං බව දකින්නේ නැහැ. දැක්කොත් දුක අවබෝධ වෙනවා. මෝඩකමට අපි පැනෙන්නේ කියලා දැක්කොත් අන්න දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙනවා. ඕක දුකනේ. දැන් වතුරේ බල්ලා හදන එකම දුකනේ. කියන නුවණ එනවා. හැබැයි ඒ නුවණ බල්ලට එන්නේ නැහැ. අපිට තමයි එන්නේ බල්ලා වතුරේ බල්ලෙක් හදන එකම දුකනේ කියන නුවණ. ඒ කියන්නේ මේ අනිත්‍ය අවබෝධය තුලයි දුක අවබෝධ වෙන්නේ. බල්ලගේ ප්‍රමාවේ අපිටනේ අනිත්‍ය අවබෝධ වෙන්නේ. මේ පිහිටවන්න බැරි දෙයක් මෝ පිහිටෝගෙන මෝඩකමට කියලා. ඒකට අපිට තමයි ඒකේ දුක අවබෝධ වෙන්නේ. බල්ලට කවදාවත් දුක අවබෝධ වෙන්නේ නැහැ. ඒ මානසිකත්වෙට. අනිත්‍ය දැක්කොත් ඌ කවදා හරි මේ මෝඩකම මත පනෝ ගත්තා කියලා ඔන්න ඌ දුක අවබෝධ කරනවා. මෙච්චර කල් දුකක් නිමින්දලා තියෙනවා. නේ? අවබෝධ කරපු දවසට මොකද වෙන්නේ ඌ? කලකිරෙයිනේ
දැන්
අනිත් පැත්තට මේ මොන මොඩකටද දුකින්ද අපි අන්න කලකිරෙනවා තේරෙනවා අනිත්‍ය දැකීම තුළ දුක අවබෝධ වෙනවා දුක අවබෝධ වීම තුළ කලකිරෙනවා නිබ්බිදාව මේ ඔක්කොම හොඳට ගැලපෙන දේවල් අනිත්‍ය දැකීම තුළ දුක අවබෝධ වෙනවා ඒ කියන්නේ යමක් අනිත්‍ය නම් ඕක සැපද දුකද කියලා අහන ඇස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි කියන උත්තරය ආවට පස්සේ අරකට දානවා යමක් අනිත්‍ය නම් ඒක සතුටු සුදුද එහෙමයි අහ එතකොට තමයි ඒ කියන්නේ අනිත්‍ය අවබෝධයේ තුලයි දුක්ඛ අවබෝධයෙන් හැම තැනම බලන්න යමක් අනිත්‍ය නම් ඒක සකද දුකද කියලා තමයි අහන්නේ. අනත්ත ලක්ෂණ සූත්‍රය හැම බලන්නකො. ඊට පස්සේ තමයි අර ඉතුරු විස්තර ටික. එහෙනම් ඔය ඉස්සර දැන් ගත්ත ඒවා. යමක් අනිත්‍ය නම් දුක නම් ඔය විපරිණාම වෙන දේවල් කියලා අර නිකන් තව වැඩි විස්තරයක් දෙනවා. ඒවා මම මගේ මගේ ආත්මය කියලා ගන්න එක සුදුසුද කියලා ගන්න. අනාත්මයි කියනවත් නෙමෙයි. ආත්මයක් කියන එක සුදුසුද කියලා අහන්නේ අනිත්‍ය ස්වභාවය. දැන් වතුරේ ඉන්න බල්ලා ආත්ම කියන එක සුදුසුද?
මේ ආත්ම කෙනෙක් තේරුම් ගත්තද?
පංචවදන සංදී
කියන එක මොකක්ද? ආත්ම කියන්නේ මම. මම හරි මගේ හරි මගේ ආත්ම කියන එක සුදුසුද? දැන් වතුරේ ඉන්න බල්ලා බල්ලව යොදාගෙන මම කියනවා නම් මගේ කියලා නම් මගේ ආත්ම කියනවා නම් සුදුසුද? එහෙමයි අහන්නේ සුදුසුද? මේ 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 මෝඩකමට පණවපු එකකට ඔහොම කියන එක සුදුසුද කියලා අහන්නේ. ඒක අනාත්මයි කියනවා නෙවෙයි.
ඒක පණව ගන්න සුදුසුද?
මම කියලා ගන්න සුදුසුද? මේ මෝඩකමට හදපු දෙයක්.
අනව ගැනීම මෝඩක.
මගේ කියන්න සුදුසුද? තමන් මෝඩකමට දෙයක් හදාගෙන ඕක මගේ කියන එක සුදුසුද කියලා අහන්නේ. ඕක අනාත්මයි කියනවා නෙවෙයි.
එහෙම කිව්වොත් ඒකට අහුවෙලා.
අහුවෙලා අන්න ඔය තව වරද්දගත් එක. රූපේ තියෙනවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියන්න හදන. තේරෙනවද? ඒ ලෝකෙට අයිති කතා. දැන් මේ මේක කියන්නේ එහෙම කියන එක සුදුසුද ඕකට? ඕක අනිත්‍ය නම් දුක නම් අර ටික ඒ අවබෝධය තුලයි මේ උත්තරේ.
ඒකයි සුදුසු කියලා
මොකද? ඔහු වෙලා නම් ඒක කියන්න බෑ. ඔහු වෙලා නම්
කියන්න බෑ. ඒක අනාත්ම කිව්වම එතකොට එතන
කොහොමද? අනාත්ම කියන්න සුදුසුද කියලා අහන්නේ. ආත්ම කියන්න සුදුසුද? ආ. මෝඩකමට හදාගත්තු දෙයට ආත්ම කියන්න සුදුසුද?
ආත්ම නෙවෙයි කියලා කියන්නේ
නෑ. ආත්ම නෙවෙයි කියන්නේ. ආත්ම නෙවෙයි කිව්වොත් දෘෂ්ටිය. මෙහෙම මෙහෙම කියන්න සුදුසුද බලන්න හොඳට සූත්‍රය.
ඒකයි
මේ ආර්ය දර්ශන ආර්ය දර්ශනේ කියන එක හරි ගැඹුරුයි. මේ අපි ඔය හිතන් ඉන්න මට්ටම නේ රූපේ තියෙනවා මම.
ඒකයි මේ කියන්නේ බලන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි
කියලා. ඔව් ඔව් ඒක හැමමම වෙනස් වෙනවා මේක දකින්නකොට.
අනේ මේ පුරුද්දට යනවා අපි ඩක් ගාලා ඒක
තට තේරුම් ගන්න මේ අනිත්‍ය තේරුම් ගත්තොත් විතරයි ඉතුරු ටික තේරුම් ගන්න. අනිත්‍ය ලෝකෙට අයිති විදිහට දැම්මොත් ඉතුරු ටිකත් ලෝකෙට අයිති. අනිත්‍යෙම අර ආර්ය දර්ශනේ ගන්න ඕන. ඉතිරූපං ඉතිරූපස් සමුදය ඉතිරූපස් අත්ංගම. එගෙන ඒක පටිච්ච සමුප්පන්න බව දැකීම මේ තියෙන්නේ. මේ සමුදය යෙදෙනකන් ඕක තියෙනවා. සමුදය යෙදුනේ නැත්නම් ඔහොම වෙන්න බෑ. එතකොට ඔන්න ඕකයි අනිත්‍ය කියන්නේ. යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද අහනකොට කෙලින්ම උත්තරේ තියෙනවා. ඒ යමක් කියපු එක දුකමයි. නේ? වතුරේ පල්ලා කියන එක දුකමයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. අනිත්‍ය කියනකොට අර පටිච්ච සමුප්පන්න සම්බන්ධය දැකලා තියෙනවා. මේ ඇතිකල්ලි මේ වෙයි, මේ නැත්තම් හොම වෙන්න බෑ. මෝඩකම තියෙනකන් ඕක තියෙනවා, මෝඩකම නැත්තම් හොම වෙන්න බෑ. ඒක දැකපු කෙනාට එතකොට ඒක ඔය ගත්තු එක සැපද දුකද? දුකයි. ඉතින් ඒක මම මගේ කියන සුදුසුද? කෙලින්ම උත්තරේ එනවනේ. ඔය අවබෝධය තුල ඔන්න ඔය අවබෝධය ආවොත් තමයි සෝවන් වෙන්න පුළුවන්. හරි. එතකොට තමයි අර නිරෝධ ධම ඕකත් නිරෝධ ධර්මයක්. එහෙනම් මේ සියල්ලම නිරෝධ ධම්මනේ. සබ්බන්තං නිරෝධ ධම්ම. ඒ යංකින්ච සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. අමංකේ මොහොතේ එක තැනකින් විවණන් ඔක්කොම එහෙම. ඒත් එක අරමුණක මේක දැක්කොත් මේ සේරටම ওই ධර්මතාවලින් කියන නුවණ එනවා. හැබැයි හරියට දැක්කොත් හැම අරමුණම වෙන වෙනම බලන කතාවක් නෙමෙයි. එකක් හරියට අවබෝධ කළොත් ඔතන නුවණ එනවා. එහෙනම් මොන ආයතනින් රැවටිලා හැදුවත් මේ ධර්මතාවය ඔහොමමයි. සබ්බන්තං නිරෝධ ධම්මං අපේ මෝඩකමට උපද්දගෙන කියන නෝනේ. ඔන්න ඔතන තමයි ඒ සෝවන් වීම. يعني ආර්ය දර්ශනේ පැහැදිලි වෙනවා. ඔව් යම් කිංචි සමුදේ තමයි සද්දන්තන්නේ ඒක කිව්වත් හරි දැන් ඔය ඕන තැනකට දාලා බලන්න යේ ධම්මා හේතුප්පබව මේ ධර්මතාවේ හේතුන්ගෙන් ප්‍රබවය යේ ධම්මා හේතුප්පබව සමුදේ තමයි ඕක අහනකොට හොවන්න නේ මම පේනවා නේද ඇයි සෝවන්නේ යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ ඒකේ හේතු ටික බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා එතනක් තියෙනවා මේ හේතු ටිකයි පෙන්නලා දෙන්නේ ඇති වුණා කියලා නෙවෙයි හේතු ටික ඒකේ හේතු ටික පෙන්නලා දෙනවා හේතු ටික තමයි මේ ආයතන මුලාව අවිද්‍යාව ඕක බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මේ ධම්මා හේතුප්පව තේසං හේතුන් තථාගතෝ තේසංචයෝ නිරෝධෝ නෝකේ නිරෝධි එවං වාදි මහා සමය බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ ඔක. ඒ නිරෝධය. ඔක මේ මේ අපේ ආයතන වලට අහු වෙන නිරෝධයක් නෙවෙයි. අනිත්‍ය පටිච්ච සමුප්පන්න බව. ඒක පෙන්නලා දෙනවා. එතකොට ඒක අහලා සෝවාන් වෙනවා නේ. පැහැදිලි නේද? ඒක අහලා සෝවාන් වෙන්න පුළුවන් තේරුම් ගත්තොත්. ඊළඟට තව සෝවාන් වෙන තැනක් කියනවා මොකද්ද තව යෝගි ගාතාවක් තියෙනවා සෝවාන් වෙන අනිච්චවත සංකාරක වල නෑ මේකෙන් සෝවාන් වුණා කියලා කියනවා මේ මේක අවබෝධ කරගන්න යම් කිංචි සමුදේ නම් සම්බන්ධන නිරෝධම් කොණ්ඩඤ්ඤහාඳුර මේක අවබෝධ කරපු හින්දා සෝවාන් සරිත් හාමුදුරු මේ ගාථාව අහනකොට සෝවන් මුගලන්න. ඒ වගේ තව තැනක් තියෙනවා. මෙන්න මේක දැක්කොත් සෝවන් වෙනවා කියන කතාව පැහැදිලි. මට මතක් වෙන්නේ. ඒක මගේ පොත්වල ඇති ඒක. අට පොතේ එහෙම ඇති. සෝවන් වීම කියන්නේ මොකක්ද කියන එක. මේ දහම දැක්ම තුලයි ඒ අවබෝධයනේ අපි මේ ලෝකෙට අයිති එකක් කර කර හිටියට ඒකට ගැලපුවට ඕක වෙන්න බෑ. ඒ එතනින් තමයි මේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව වෙන්නේ. බුදු කෙනෙක් බලුණොත් විතරයි මේක අහන්න
ලැබෙන්නේ.
ප්‍රශ්න එනවා. දැන් ඕක තේරුම් ගන්නකොට ඔයගේ අර ප්‍රශ්න එන්නේ නැහැ. එකයි මං කිව්වේ අපි හිතන විදිහේ වෙනසක් වෙන්න තියෙනවා. ආර්ය දර්ශනය කියන්නේ ලෝකේ හිතන විදිහෙන් අනිත් පැත්ත. ලෝකයා හිතන ඔක්කොම බොරු ආර්ය දර්ශනෙට. මෙහෙමත් දේශනා කරනවා. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනෙ බොරු. ඇති වෙනව නැති වෙනව බල්ලා ඇති වුණා නැති වුණා කියන එක ඉතින් ආර්ය දර්ශනෙට අදාළද? ඉතින් මොඩගම තියනකම් කියන කතාවක් එච්චරයි කියන්නේ. සම්මාදිට්ඨිය තියෙනකොට ඒවා යෙදෙන්නේ නැහැ අදාළත්. නිරෝධ ධර්මයන් මොහොතකට උපද්දගෙන කතා කරන නිතර්ක කර කර ඉන්න කියන දාට ඒක ආර්ය දර්ශනයේදී ඒ ලෝකයට ඇත්ත ආර්ය දර්ශනයේදී බුරු මුසාවක්. ඔකයි මේ සාමාන්‍ය කෙනා හිතන පැත්තම නෙමෙයි මේක වෙනම බුදුගම් බලා යෑමක් කියන්නේ.
ඒක බුදුහාමුදුරු මුලින් ටිකක්
මේ මෙවුනා කියන්නේ. ඔව්. මේක පුදුමයක් නෙමෙයි. අපිට මෙච්චර කියලා මේක අහුවෙන්නේ නැත්තම් බුදු කෙනෙකුට
ඕක නේ. ඒකමනේ
කියන්නේ මේ කෙලෙස් වලින් බර වුණාට මේවා තේරුම් ගන්න පුළුවන්ද කියලා නේද ධෛර්ය වුණා කියන්නේ. ඒක ඇත්තනේ කතාව. අපේ මේ පුරුද්ද තියාගෙන කොහොමද මේ වෙන පැත්තක් හිතන්නේ? හැබැයි බැරි නෑ. ඒක තමයි අපි තේරුම් ගන්න. දැන් එතනින් අපි නවත්තමු නේද දැන්.
ලාව හරි.
මේක දාන්න මත් වෙනවා.